ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
රඩියෝ 2020 නවවසරත් ආරම්භ වුණා. මේ නවවසරත් එක්කම ඔස්ට්‍රේලියාවේ විවිධාකාරයේ ක්ෂේත්‍රවල විවිධාකාරයේ සැලසුම් වෙනස් වෙන්න පටන් අරන් තිබෙනවා. ඉතින් අපි හිතුවා ඔබේ සෞඛ්‍ය පිළිබඳව මේ අලුත් අවුරුද්ද නැත්නම් මේ නවවසර ආරම්භයේදීම සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම නවවසරක් ආරම්භයේදී ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විදිහට කොහොමද ඔබේ සෞඛ්‍ය සැලසුම සකස් කරගන්නේ කියන මූලික කාරණා පිළිබඳව කතා බහ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවට අපි ආරාධනා කරා ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වාසය කරන වෛද්‍ය අසංග බණ්ඩාර මහතාට. අයිබෝන් සුබ දාසනක්, සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වෛද්‍යතුමනි. ඔව්, අපි මුලින්ම කතා බහ කරමු මේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයන් සැලකිලිමත් වෙන්නට අවශ්‍ය සෞඛ්‍ය අවධානම් තත්ත්ව මොනවද කියලා මුලින්ම.
සෞඛ්‍ය දත්ත, මෑත සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරද්දී පෙනී යන ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. මම හිතනවා අපි වර්ෂයේ මුලදීම ඒ ගැන දැනගෙන සිටීම වැදගත් සහ අවධානය යොමු කිරීම වැදගත්. දැන් මුලින්ම මෑත, ඉතා මෑත ලැබුණු දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 50%, ඒ කියන්නේ හරි අඩක්, අවම වශයෙන් මෙන්න මේ මම කියන්න යන රෝග තත්ත්ව 8 in 1 වත් පෙළෙනවා. ඒ කියන්නේ සමහර අය මෙයින් එකකට වඩා රෝගී තත්ත්වවලින් පෙළෙනවා. මෙන්න මේ රෝගයන්ගේ පිළිකා රෝග, ඊළඟට හෘදයාබාධ හෝ හෘදය ආශ්‍රිත රෝග, මානසික සෞඛ්‍ය ගැටලු, ඊළඟට සන්ධි ප්‍රදාය ආර්ත්‍රයිටිස් විවිධ වර්ගයේ, කොන්දේ අමාරු බැක් පේන්, ඊළඟට ශ්වසන ආබාධ විශේෂයෙන් දුම්බිම හා සම්බන්ධ ක්‍රොනික් ඔබ්ස්ට්‍රක්ටිව් පල්මොනරි ඩිසීස් COPD කියන කෙටි යෙදුමින් හඳුන්වන ශ්වසන ආබාධ, ඊළඟට ඇදුම රෝගය ඇස්මා, ඊළඟට දියවැඩියාව. ඔබට පරීක්ෂාවෙන් බැලුවොත් පේනවා මේ සියල්ලම කල් අල්ලා හිටින රෝග, ක්‍රොනික් ඩිසීස් කියන වර්ගයේ අසනීප. මේට අයති වෙන්නේ නැහැ එදිනෙදා සෑදෙන කෙටි කාලීන ශ්වසන ආබාධ, වෛරස් අසනීප, ඔය ෆ්ලූ කියන තත්ත්වය එහෙම ඇතුළත් කරලා නැහැ. ඊළඟට තවත් වැදගත් සෞඛ්‍ය දත්තයක් තියෙනවා, මෑතක සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණයකින් හොයාගත් දෙයක්. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ සුලභම දීර්ඝකාලීන වෛද්‍ය ගැටලු 6 තමයි අදිරුදිර පීඩනයේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් සන්ධි ගෙවීම, ඊළඟට කොලෙස්ටරෝල් වැඩිකම, ඩිප්‍රෙෂන් මානසික සෞඛ්‍ය ගැටලු, ඇන්සයිටි, ඊළඟට ඇස්මා ඇදුම කියන රෝගී තත්ත්ව. පොදුවේ ගත්තරින් බටහිර ලෝකයේ පොදු සෞඛ්‍ය ප්‍රශ්නවල පිටුපස තිබෙන ප්‍රධාන සාධක කීපයක් ගැනත් අපි අවධානය යොමු කරනක වැදගත්. විශේෂයෙන් ලංකාවේ නම් සංක්‍රමණයේ මොනෝ ප්‍රජාව මේ ගැන දැනගෙන ඉන්න ඕන කියලා මම කල්පනා කරනවා. එකක් තමයි ව්‍යායාම සහ පෝෂණය පළවෙනියටම, ඊළඟට ස්ථූල භාවය, දුම්පානය, මද්‍රව්‍ය වලට බැහැවීම, කියන්නේ මත්පැන් හෝ වෙනත් මද්‍රව්‍ය, මානසික සෞඛ්‍ය ගැටලු. මේ කරුණු පහ බටහිර ලෝකයේ ඍජු සෞඛ්‍ය ගැටලු හැටියට හඳුනාගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය ගැටලු වලට පාදක වෙන පසුබිම් සාධක හැටියට හඳුනාගෙන තියෙනවා. මීලාට අමතක කරන්න අරකයි ප්‍රචණ්ඩත්වය, වයලන්ස් ආශ්‍රිත ආබාධ සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා මේ රටවල. ඊළඟට පරිසරයේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත ගැටලු තියෙනවා. දියුණුය කියන ලේබලේ යටතේ ආවත් තවමත් ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා සෞඛ්‍ය පහසුකම් සඳහා ළඟාවීමේ අපහසුව කියන ගැටලුවක්. මම හිතනවා අපි මේ කියන කාරණා ගැන තරමක දැනුමත් වීමක් සහ අවධානයක් අවශ්‍යයි කියලා මම.
ඔව්, දැන් 2020 නවවසර ආරම්භ වුණා. විශේෂයෙන්ම වසරක මුල සිටම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරනවා නම් වඩා වැදගත්. වෛද්‍යතුමනි, දැන් 2020 අවධානය යොමු කළ යුතු ඔස්ට්‍රේලියාව තුළ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු එන්නත් සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව අපි කතා බහ කළොත්.
ඔව්, එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්ට්‍රේලියාවේ අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන තියෙනවා. ඒ වයසේදී අදාළ එන්නත් නියම කරලා තියෙනවා. විශේෂයෙන් කුඩා ළමුන්ගේ ජීවිතේ මුල් අවදී ලැබිය යුතුයි කියලා නිර්දේශ කරලා තියෙන එන්නත් ප්‍රමාණය ඒ විදිහටම ඒ අදාළ වයසදී ලබා ගැනීම ඉතා වැදගත් කාරණයක්. පිටරටකින් ආපු දැන් අපි තමු ලංකාවෙන් සංක්‍රමණය වුණා නම් පෙර පාසල් වයසේ ළමයෙක් බොහෝ විට මේ වයසේ ළමුන් ඉන්න පවුල් අපි දකිනවා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා, තරුණ ළමයි ඉන්න බාල ළමයි ඉන්න පවුල්. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, දැන් ලංකාවේදී අවුරුදු දෙකක් වෙනකන් තිබ්බ එන්නත් ටික ලබා දීලා ඊළඟට මොකද කරන්න කියලා. දැන් ඒකෙදී තමුන්ගේ කලින් තිබ්බ ප්‍රතිශක්තිකරණ වාර්තාව ඉමුනයිසේෂන් රෙකෝඩ් කියන එක, එහෙම නැත්නම් අපේ ළමාරෝහලෙන් හෝ ගමේ සායනයෙන් දීපු එන්නත් වාර්තාව කුඩා පොත මෙහිගේ නැමිත් අපට ඉදිරිපත් කිරීම වැදගත්. එතකොට ජාතික ප්‍රතිශක්තිකරණ ලේඛනයට ඔස්ට්‍රේලියාවේ ඔබේ දරුවාගේ නම ඇතුළු කරනවා අපි අදාළ එන්නත් ටිකත් සලකුණු කරලා. එතකොට යම්කිසි වෙනස්කමක් තියෙනවා නම් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ පිළිවෙලේ යම් යම් වෙනස්කම් තියෙනවා, ඒවා මහා වෙනස්කම් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය එන්නත් ටික ඔබගේ හෙදිය හෝ වෛද්‍යවරයා සැලසුම් කරලා අලුත් සැලසුමක් වෙනවා ඒ දරුවන්ට ඔස්ට්‍රේලියාවේ සම්මතය අනුව එන්නත් ටික ලබා ගන්න. ඊළඟට පිටරටින් මෙහි එන අපි හිතමු ඔස්ට්‍රේලියාවේ සේවය කරන අයගේ වියපත් දෙමව්පියන් අම්මලා තාත්තලා ඔස්ට්‍රේලියාවට එනකොට ඒ උදවියටත් අදාළ වෙන වැදගත් එන්නත් තියෙනවා. මම හිතනවා ඒවා පෞද්ගලිකව මිලට අරගෙන එන්නත් කරගන්න ඕන. නියුමෝනියාව සහ ෂිංගල්ස් අංශපැකොල කියන එන්නත් දෙක මට මතක් වෙනවා මෙතනදී. වියපත් දෙමාපියන් ලංකාවේ නම් ඔබේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට එනකොට ඒ එන්නත් දෙක ගැන පවුලේ වෛද්‍යවරයාට හෝ ළඟම තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයේ විමසලා ඒ අයට ලබා දෙන්න පුළුවන්. එයින් වැදගත් රෝග දෙකකින් නියුමෝනියාවෙන් සහ අංශපැකොලෙන් ඔවුන් ආරක්ෂා කරගන්න පුළුවන්. විශේෂයෙන් ශීතල ඍතුවේදී ඔස්ට්‍රේලියාවට එන වැඩිහිටි වියපත් දෙමාපියන් මම දැකලා තියෙනවා නියුමෝනියාව වැනි රෝගී තත්ත්වවලින් පීඩාවට පත් වෙන අවස්ථා සුලභවම නොවුණත් එතරම් දුලභ සිද්ධියක් නෙමෙයි. ඒ නිසා මම සාකච්ඡා කරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන කුඩා දරුවන් සහ වියපත් දෙමාපියන් සඳහා වැදගත් වෙන ප්‍රතිශක්තිකරණ තොරතුරු. මේ අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා දෙන එන්නත, ඒ කියන්නේ ෆ්ලූ වැක්සින් කියලා ව්‍යවහාර කරන එන්නත වයස් භේදයක් නැතුව සියලුම දෙනාට නිර්දේශ කරනවා සෑම අවුරුද්දේම ඒ අදාළ කාලයේදී ලබා ගන්නයි කියලා. මේ එන්නතෙන් වෛරස වර්ග හතරක් ආවරණය වෙන පරිදි, වෛරස වර්ග හතරකින් එන රෝගී තත්ත්ව වැළැක්වෙන පරිදි සැලසුම් කරපු එන්නතක් ඔස්ට්‍රේලියන් ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් කමිටි AIVC කියන අධිකාරීන් තමයි නිර්දේශ කරන්නේ. දැන් මේ නව වර්ෂය සඳහා සැලසුම් කරපු එන්නත දැන් සකස් වෙමින් තිබෙනවා. මම හිතනවා තව මාස 3කින් පමණ ඔබට ඒක ලබා ගන්න පුළුවන්. එය ලබා ගැනීම ඉතා වැදගත්. ඊළඟ අවුරුද්ද මුළුල්ලේ ඉන්ෆ්ලුවෙන්සා වැළඳීමේ අවස්ථාව විශාල වශයෙන් අඩු කරනවා මේ එන්නත මගින්. මීට අමතරව කාලීන වෙන විවිධ සායෝක්ක ගැටලු තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පහුගිය කාලේ මෙනින්ජයිටිස් රෝග තත්ත්වයේ තර්ජනයක් තිබුණා. එවැනි අවස්ථාවල නිවේදන නිකුත් කරනවා මාධ්‍ය මගින් හෝ ඔබේ වෛද්‍යවරයා ඔබට දැනුම් දෙයි. මේ රෝගී තත්ත්ව වලින් හදිසියේ මතුවන බෝවීමේ අවදානමක් තියෙන රෝගී තත්ත්ව වලින් මිදෙන්න ඒ අදාළ එන්නත් ඔබට
හොඳයි. අපි ඊළඟට අවධානය යොමු කරොත් එහෙම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකීය ප්‍රජා පිළිබඳ අපි දන්නවා වසරෙන් වසර ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව වැඩි වෙන කාරණාව. දැන් මේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව සැලකිලිමත් වන්නට අවශ්‍ය සෞඛ්‍ය අවධානම් තත්ත මොනවාද?
අපි සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට ඔබ කිව්වාගේ දැන් සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ වැඩි වෙනවා. මේ කාටත් පොදු දෙයක් තමයි. අපි සෞඛ්‍ය කියනකොට ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය කියන පැති දෙකම සැලකිලට ගත යුතුයි. දැන් විශේෂයෙන් පෙරදිග සංස්කෘතික පරිසරයකින් ලංකාවේ ඉඳලා බටහිර සංස්කෘතිය මූලික කරගත් රටකට අපි එන්නේ ඔස්ට්‍රේලියාවට එනකොට සෞඛ්‍ය කියන විෂයෙන් ඇතැම් අභියෝග තියෙනවා. දැන් උදාහරණයක් තමයි අපි පෝෂණය, අපි ආහාරයට ගන්න නිතැතින්ම සුලබව වෙළඳපළේ ආහාර ද්‍රව්‍ය කියලා තියෙන ජාති. බටහිර ලෙස සම්මත වූ ආහාර තියෙනවා, දැන් බර්ගර්ස්, සොසේජස්, චිප්ස් කියන ජාති. විශේෂයෙන් කුඩා දරුවෝ පිටරටේ නම් මම දැකලා තියෙනවා, ලංකාවේ නම් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පවුල්වල කුඩා දරුවන්ට මේ තර්ජනය ගොඩක් මේ පොඩි ළමයි මේ කියන කෑම වර්ගවලට රුචිකමක් දක්වනවා. නමුත් අපි වැඩිහිටියෝ සිහි තබා ගන්න ඕන මේ කියපු මම කියපු ආහාර වර්ග තුනමත් බර්ගර්, චිප්ස්, සොසේජස් කියන මේවා, ඊළඟට කල් තබාගත් ලෙස පිසු මස් වර්ග, බේකන්, හැම් ආදී ආහාර ද්‍රව්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා මෑතක නියෝජනය කරලා තියෙනවා මේවාගේ සෞඛ්‍ය තර්ජන කියන පැහැදිලි වශයෙන්. ඒවා බරපතල රෝග තත්ත්ව ඇති කිරීම හිනා සමත් කියලා. ඒ වගේම අපි සැලකිලිමත් වෙන තේරෙනවා ඔස්ට්‍රේලියාවේ වෙළඳපොළේ තියෙනවා පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාර ද්‍රව්‍ය. දැන් අලුත් එළවලු සහ පළතුරු යන කෘෂි රසායන නොයොදා වවපු එළවලු පළතුරු භෝග, දැන් ඕර්ගනික් ප්‍රොඩක්ට්ස් කියන ඒවා ඉතාම සැලකිය යුතු තැනක් වෙළඳපොළේ වෙන් වෙලා තියෙනවා ඔබ ප්‍රවේශමෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා නම්. ඊළඟට ශාරීරික සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම ව්‍යායාමය කියන එක අපි මතක තබා ගත යුතුයි. මෙච්චර දියුණු සෞඛ්‍ය සන්නිවේදනයක් තියෙන දැනුම මෙතරම් හැමදෙනාටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙන කාලයකත් ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන බලපුවාම 50% ජනගහනය හරි අඩක්. ඔස්ට්‍රේලියාවේ වසන හරි අඩක්. අපි නිර්දේශ කරන මට්ටම තරම් ව්‍යායාමයක් කරන්නේ නැහැ. කියන්නේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න අවශ්‍ය අවම ව්‍යායාම මට්ටමවත් සම්පූර්ණ කරන්නේ හරි අඩක්. ඒ කියන්නේ හැම දෙන්නෙකුගෙම එක්කෙනෙක් ශාරීරික ව්‍යායාම වශයෙන් ගත්තම අක්‍රීයයි හැටියට තමයි සැලකන්නේ. ෆිසිකලි ඉනැක්ටිව් කියන කාණ්ඩයට තමයි වර්ග කරන්න වෙන්නේ. ඒ වගේම එහි අනිත් පැත්ත, දැන් මේ රට සංක්‍රමණය වෙන කෙනෙක් දකින්න ඕන මම හිතනවා ව්‍යායාමයට තියෙන අවස්ථා ඔස්ට්‍රේලියාවේ. දැන් වෝකින් පාත් එකක් කියන්නේ මේ පදිකයින්ට මේ ඇවිදින්න තියෙන රටු මාවත් කියන එක ඉතාම සුලබයි ඔස්ට්‍රේලියාවේ. සෑම වීදිකම පහේ තියෙනවා. එතකොට අපිට සෞඛ්‍ය පවත්වා ගැනීමට කරන්න පුළුවන් ඉතාම ඵලදායි ව්‍යායාමයක් තමයි දිනපතා ඇවිදීම, වේගෙන් ඇවිදීම, විනාඩි 30ක් 35ක් 40ක් ඇවිදින්න පුළුවන් නම් එයින්මත් අපට අපේ අවශ්‍ය ව්‍යායාමයේ තරමකට පවත්වා ගන්න පුළුවන් සැලකේතු මට්ටමකට. එනට කාය වර්ධන තානද ව්‍යායාම සඳහා වෙන්වන ආයතන මේ ජිම් කියනවා සෑම තැනම. එතකොට මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන ශ්‍රී ලාංකිකයින් අවධානය යොමු කළේ තවත් ඉතා වැදගත් පැත්තක් ඒ ව්‍යායාම කියන එක. ඒ අපි කතා කරේ ශාරීරික සෞඛ්‍යය. දැන් මානසික සෞඛ්‍යයත් ඇත්තනම නිරෝගීකම කියන එකේ ලොකු කොටසක්. මානසික සෞඛ්‍යය කියන එක පුළුල් මාතෘකාවක්. විවිධ මානසික රෝග තත්ත්ව තියෙනවා අපට සලකා බලන්න. මානසික දරුණු මානසික රෝග කියලා සලකන්නේ නැති එදිනෙදා මානසික සෞඛ්‍ය ගැටලු තියෙනවා. දැන් මේ සියල්ල ගත්තහම සංස්කෘතික මේ වෙනස මේ පෙරදිග ඉඳන් බටහිර සංස්කෘතිය මුල්ලු රටකට එනකොට මේ බටහිර සංස්කෘතියේ එක් මූලිකංගයක් තමයි තනි පුද්ගලයන් ලෙස හිතන එක සහ වැඩ කරන එක, ඉන්ඩිවිජුවලිසම් කියන එක. මෙන්න මේ කාරණය නිසා මේක අපට ලංකාවේ විශේෂයෙන් නාගරිකම වටපිටාවක නොවේ නම් ඔබ ජීවත් වුනේ මේක ටිකක් නොහුරු දෙයක්. පිටරටකට ආපහම මේ තනි ඒකක වශයෙන් හිතන්න සහ ජීවත් වෙන්න යාමේදී ඒ ඇතින මානසික පරිවර්තනයෙන් විශේෂයෙන් මේ ඇන්සයිටි, ડિප්‍රෙෂන් කියන වර්ගවල, ඒ කියන්නේ විෂාදය සහ කාංසාව කියන වර්ගවල මානසික සෞඛ්‍ය තත්ත්වෙන්න පුළුවන්. විශේෂයෙන් දරුවන් ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණුණාම මාපිය දූදරු සම්බන්ධය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ කී තත්ත්වවලින් ඔබත් ඔබගේ දරුවන් මුදවා ගැනීම සඳහාම මේක.
ඔව්, අපි ඊළඟට අවධානය යොමු කරොත් එහෙම දැන් නව වසර පුරාවට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපි කොහොමද සැලසුම් කරන්නට ඕනේ කියලා.
ඔව්, මතුර අවුරුද්දක් පටන් ගන්නකොට මේ අපි සියලුම සැමරීම් අතර අපි කොහොමද සෞඛ්‍ය සම්පන්න ඉන්නේ ඔස්ට්‍රේලියාවේදී? දැන් ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම Human Rights Commission of Australia කියන 2009 සැලසුම් කරන තේදිලා තියෙනවා කොහොමද 2020 හොඳම සෞඛ්‍ය තියෙන රට බවට ඔස්ට්‍රේලියාව පත් කරගන්න කියලා. ඒ කියන්නේ මේ අවුරුද්ද ගැන මේ කතා කරලා තියෙන දැන් දශකයකට එහා පැත්තේ ඔවුන්ගේ උද්ෘතය වෙලා තිබ්බේ මම හිතනවා ඔස්ට්‍රේලියා the healthiest country by 2020 ඒ වගේ උද්ෘතයකින් තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා තිබ්බේ. ඒකෙදි මේ පහුගිය කාලය ඇතුළත නිර්දේශ වෙලා තිබ්බ සහය ක්‍රියාත්මක වෙලා තියෙනවා සැලකියුතු චතුර්දායක මට්ටමකින්. මේ අද තියෙන සෞඛ්‍ය තත්ත්වය ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ ඉහළ සෞඛ්‍ය පද්ධතීන්ගෙන් එකක් හැටියට සැලකෙනවා, දියුණු සෞඛ්‍ය හැටියට. දැන් අපි දැනගන්න ඕන මේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙන තැනින් අපි කොහොමද ප්‍රයෝජන ගන්න කියන එක. ඇයි අපි ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය හොඳයි කියන්නේ? දැන් අපේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක උසස් බවට මූලිකවම හේතු වෙන්නේ මේ මෙඩිකෙයා කියන අරමුදල, ඒ ආයතනය. මෙඩිකෙයා කියන අරමුදල් වලින් තමයි ඌ අයට හිරිහැරයක් නැතුව, ආර්ථික අපහසුවක් නැතුව, අපහසුකම් වලට ලක් නොවී සෞඛ්‍ය සේවයේ උසස් සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම අවස්ථාව සැලසෙන්නේ. මේ යෝජනා යටතේ පර්යන්ත ප්‍රදේශවල, රූරල් ඒරියාස් වල සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අදටත් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය පහසුකම්, යටිතල පහසුකම් වැඩි වෙනවා. ඊළඟට ඒ දුර බැහැර පළාත්වල වෛද්‍යවරුන් සේවයෙහි යොදවනවා වැඩිපුර. ඊළඟට මිල අධික බෙහෙත්, කලින් අපේ පසුම්බියෙන් මුදල් අනන් ගෙවලා ගන්න නියම වෙලා තිබ බෙහෙත් බොහොමයක් දැන් මේ පහුගිය අවුරුදු පාසා ෆාර්මසිටිකල් බෙනිෆිට් ස්කීම PBS කියන සහන මිල ගන්න හැකි වෙලා තියෙනවා. ඊළඟට ඉන්ඩිජිනස් හෙල්ත්, ඇබරිජිනල් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි වෙලා තියෙනවා. මානසික සෞඛ්‍යවල මේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල නගා සිටුවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන ඔස්ට්‍රේලියාව පුරා. ඊළඟට දීර්ඝකාලීන රෝගාබාධ, බෝ නොවන දියවැඩියාව, අදිරුදුර පීඩනය, මේ වගේ තත්ත්ව පාලනය කිරීම සඳහා ඉතා වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද ඔස්ට්‍රේලියාවේ ජනගහණයෙන් මම කලින් කිව්වා වගේ දෙකෙන් පංගුවකට දීර්ඝකාලීන ආබාධයක් අඩු ගන්න එකක් හරි තියෙනවා. දැන් අපි දැනුවත් වෙලා ඉන්නවා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට එනකොට කොහොමද අපි මේ දියුණු සෞඛ්‍ය සේවයේ උපරිම පල නෙලා ගන්න කියන එක. දැන් ඔබගේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් පලාතේ තමන් තෝරගන්න වෛද්‍යවරයා නිවැරදි ලෙස පාවිච්චි කරන්න ඕන සෞඛ්‍ය පවත්වාගෙන යන්න. එතකොට තමන්ගේ මෙඩිකෙයා කාඩ් එක පාවිච්චි කරලා වෛද්‍යවරයාම ඔහු ඔබෙන් ප්‍රශ්න කරලා දැනගන්නවා ඔබගේ දැනට සෞඛ්‍ය තත්ත්වය. ඊළඟට මේ අවුරුද්දේදී මොනවද ඔබට කෙරෙන්න ඕන සෞඛ්‍ය පරීක්ෂණ, ලේ හෝ මුත්‍රා හෝ යම් වෙනත් පරීක්ෂණ යමක් තියෙනවනම් ඒ වයස් වලට අදාළව ඔබට යම් කිසි රෝගී තත්ත්වයක් දැනට තියෙනවනම් ඊට නියමිත විදිහට ඔස්ට්‍රේලියානු නිර්ණායක ඔස්සේ, ඔස්ට්‍රේලියන් ගයිඩ්ලයින්ස් ඔස්සේ ඔහු ඔබව මේ සෞඛ්‍ය සේවයට ඇතුළත් කරගන්න. අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕන ජෙනරල් ප්‍රැක්ටිෂනර් මගින් මේ පහසුකම් ටික ලබා ගන්න. ඊළඟට අපි ඔස්ට්‍රේලියාවට ආපුවාම රූපවාහිනී, අන්තර්ජාලයේ පුවත්පත් මේ වගේ හෙල්ත් අවේයනස් කියන එක සෞඛ්‍ය ගැන දැන ගැනීම සඳහා විවිධ ප්‍රචාරණ උපක්‍රම තියෙනවා. මම දකින සමහරලාට මේ බස් රථවල පවා මේවා මේ ප්‍රදර්ශනය වෙනවා. ජනයා ගැවසෙන ස්ථානවල මේ විශාල පුවරු වල මේවා දිස් වෙනවා දැකලා තියෙනවා. මේවා කෙරෙහි අවධානය ඉඳීමත් හරි වැදගත්. ඊළඟට අපි අවුරුද්දේ ඒ નિયમિત කාලවල දෙන නිවේදන වලට සංවේදී වෙන්න ඕන. දැන් ඉන්ෆ්ලුවෙන්සා එන්නත දෙන කාලේ ඒ පිළිබඳ දැනුම් දෙනකොට සිවසුල ගිහිල්ලා ඒ සේවය ලබා ගන්න එක වැදගත්. ඉතින් මම හිතනවා ගොඩක් අපි හුරු වෙන්න ඕන තමුන්ගේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් එන සේවයේ යහමින් සුදුසු ආකාරයට පාවිච්චි කරන. මොකද ඔස්ට්‍රේලියාවේ ඉතාම ප්‍රබල ජෙනරල් ප්‍රැක්ටිස් කියන විෂය හොඳින් ස්ථාපිත වෙලා තියෙනවා. එතනින් තමයි ඔබේ නිරෝගීකම පිළිබඳ සියලු පියවර පටන් ගන්න. එතකොට අපි දැන් මෙහෙම වැඩසටහනක කෙනෙකුට ගැළපෙන විදිහට ඒක විස්තර කරන්න එක අපහසුයි. පොදු උපදෙස තමයි ඔබ ජෙනරල් ප්‍රැක්ටිස් කියන ආසුකම නිවැරදිව භාවිතා කරන්න.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මේ 2020 අවසර ආරම්භයේ සිටම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබ කොහොමද ඔබේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කළා, සෞඛ්‍ය සැලසුමක් හදාගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වාසය කරන වෛද්‍ය අසංග බණ්ඩාර මහතා. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි, ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.